සම්මාදිට්ඨිකර සූත්‍රයක්. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන කාරණා එකින් එක සතියෙන් සතිය උගන්වන්න. මේ කොටස් ඉගෙන ගත්තාම අහගත්තාම තමන් හිතෙනුත් ඒක හිතෙන් හිතෙන් මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් අහගත්තට විතරක් හරියන්නේ නැහැ. හිතෙන් හිතෙන් ඒ පරියායන් ක්‍රමය වෙනස් මේ සම්මර්ෂණය කරනවා. ඊට පස්සේ දැන් බණ කියන්න උනත් මේ පරියායන් වලින් බණ කියන්න පුරු වෙනවා. ඒතකොට හොඳට නොහන වැඩෙනවා. තමන්ට කරුණු කාරණා තේරෙනවා. දහම් මනස පුරුල් වෙනවා. එතකොට මේ දෙවි සම්මාදිට්ඨි සූත්‍රේ කාරණා 16ක් සම්මාදිට්ඨියට වෙනවා කියනවා. ඒ සම්මාදිට්ඨි 16ක් නෙමෙයි. සම්මාදිට්ඨි ඇති කරගන්න පරියාය ක්‍රම 16ක් තියෙනවා. ඕන න්‍යායකින් පිටිකක් කතා කරමු. ඒවා මේ සුතං එකං සමයං භගවා සාවත්තියං වේරති චේතවනේ අනාථපිණ්ඩිකාස ආරාමේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්තේසි ආවුසෝ භික්ඛු භික්ඛෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස පච්චසෝසං ආයස්මා සාරිපුත්තෝ ඒතදෝ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී සරියුත් ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඇවැත්නේ මේ මහණෙන්න කියලා ආමන්ත්‍රණය කළා එමුතුවා. ඒ වෙලාවේදී අනිත් භික්ෂුන් වහන්සේලා ඇවැත්නේ සාරිපුත්‍රයන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ අරිසාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතු ආගතෝ විමං සද්දම්මං. සම්මාදිට්ඨි සම්මාදිට්ඨියයි කියලා කියනවා. ඇවැත්නි කොපමණකින් අරිසාවකය සම්මාදිට්ඨි වුණා වෙනවද? එතකොට එයාගේ දෘෂ්ටිය දැකීම ඍජු බවට පත් වුණා වෙනවද? මේ සද්ධර්මයට ආවා කියලා කියනවා. ආවා කියලා කියන්නේ කොහොමද? ඒ කියන්නේ කොපමණකින් දෘෂ්ටි ඍජු බවට ගියා, ධර්මයේ ගුණධන පැහැදුනා, මේ ශාසනයට ආවා, මේ සද්ධර්මයට පැමිණියා කියලා කියන්නේ කොපමණකින්ද? එතකොට මේ වික්ෂණ මහසාරය කියනවා දුරතෝ මයං කෝ ආවසෝ ආගච්ඡාම ආයස්මන්තං ආයස්මතු සාරිපුත්තස සාන්තිකේ ඒතස භාතදස්ස අත්තමඤ්ඤාය සාදු චාස්මතං චේ සාරිපුත්ත පටිභාතු ඒතස් භාසසත්තු. අවත්නේ ආයස්මත් සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ වගේ ධර්ම අහන්න අපි දුරින්ද ලවුණත් එනවා. මේ ධර්මයන්ගේ අර්ථය ඔබ වහන්සේටම වැටහෙවා. ඊට පස්සේ ආයස්මත් සාරිපුත්‍ර සුත්වා බිකු ධාරෙසන්ති උභහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා ධාරණය කර ගන්නවා. එහෙනම් උභහන්සේටම වැටහෙව උභහන්සේම කියන්නේ. තේනාවස සුනාත සාදුකම් මිනිස් කරොත බහසිස්සාමි. එහෙනම් එවත් මේ හොඳට අහන්න ඕනේ. එහෙනම් අහන්න හොඳට මෙනෙහි කරන්න. අහලා සාදුකම් මිනිස් කරොත හොඳ මනාව ආපු දේ හොඳට මෙනෙහි කරන්න. මම එහෙනම් කියලා දෙන්නම්. ඒවම ආසෝත. එහෙමයි ඇවැත්නි කියලා ඒ භික්ෂුන් වහන්සේලා සරියුත් හඳුන්ට කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. යතෝකෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිසාවකෝ සම්මාදිට්ඨි හෝති උදිකතාස දිට්ඨි ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ ආගතේන සද්දා. සරිත් මහරහතන් වහන්සේ ඒක න්‍යායක් දෙන්නනවා. එවැනි යම් කලක පටන්, යම් දවසක පටන්, යම් තැනක පටන්, යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලයක් දන්නවනම් අකුසල මූලයක් දන්නවනම්, කුසලයක් දන්නවනම් කුසල මූලයක් දන්නවනම් එත්තාවතාපිකෝ ආවසු ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හොති. එතකොට ඇවැත්නි මෙපමණකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨි ඇත්තෙක් වෙනව, මනා දැකුම් ඇත්තෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා, ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වුණා, මේ ශාසනයට ආවා කියලා කියනවා. ඒ කියන්නේ ධිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා, දසනයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. තව පැත්තකින් කිව්වහම සුවාන් මාර්ගස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණා හතර හරියට තේරුම් කරලා ජීවිතයෙන් දැනගන්න පුළුවන් නම් දැනගන්න පුළුවන්. මොකද්ද කාරණා හතර? අකුසලංච පජානාති, අකුසලේ දනිනං, අකුසල මූලංච පජානාති, අකුසල මූලේ දනිනං, කුසලංච පජානාති, කුසලේ දනිනං, කුසල මූලංච පජානාති, කුසල මූලේ දනිනං. අකුසලයත් අකුසල මූලයත් දන්නවනම්, දන්නවා කියලා කියන්නේ වචන ටික නෙමෙයි, අපේ ජීවිතයෙන් අපි දකින්න ඕනේ. කුසලයත් කුසල මූලයත් අපේ ජීවිතයෙන් අපි දැනගන්න දැකගන්න ඕනේ. එතකොට අකුසලයත් අකුසල මූලයත් කුසලයත් කුසල මූලයත් යම් වෙලාවක අපිට දැකගන්න පුළුවන් නම් මෙන්න හරියට දන්නවනම් එතකොට කියනවා සම්මාදිට්ඨිය. එතකොට දැන් අපි මේ ටික පොඩ්ඩක් විස්තර කරලා බලමු. කතමං පනාවුස අකුසලං, කතමං අකුසල මූලං, කතමං කුසලං, කතමං කුසල මූලං. එවත්නි අකුසලේ මොකද්ද? අකුසලේ කියන්නේ මොකේද? අකුසල මූලය කියන්නේ මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? කුසල මූලය කියන්නේ මොකද්ද? ඊළඟට පෙන්නනවා පානාති පාතකෝ ආවුසෝ සාකුසලං අදින්නා දානං අකුසලං, කාමේසු මිච්ඡාචාරෝ අකුසලං, මුසාවාදෝ අකුසලං, කුසුනා වාචා අකුසලං, පරුසා වාචා අකුසලං, සම්පප්පලාපෝ අකුසලං, අභිජ්ජා අකුසලං, ව්‍යාපාදෝ අකුසලං, මිච්ඡාදිත්‍ය අකුසලං, ඉදං උච්චතාවුසෝ අකුසලං. එතකොට අකුසලං ච පජානාති කියනකොට අකුසලේ යදන්න, අකුසලේ කියලා දැනගන්න වෙන්නේ අපිට මොකද්ද? අකුසලේ කියලා කියන්නේ මොකද්ද? කයින් කරන වැරදි තුනක් තියෙනවා. මොකද්ද? කාණාතිපාතා. ඒ කියන්නේ අතිපාත කියන්නේ හෙල නසන, කාණින් නසන කියන්නේ. කාණාතිපාතා අකුසල. හරිද? එතකොට අදින්න ආදී ආදාන. අදින්න කියන්නේ නොදුන් දෙ, ආදාන කියන්නේ ගැනීම. අදින්න ආදාන නොදුන් දෙ ගැනීම අකුසලය. කාමේසු මිච්ඡාචාර, කාමයන් හි වර්ධවා හැසිරීම කියලා කයින් කරන වැරදි තුනක් තියෙනවා. කාමයේ වර්ධව හැසිරීම කියන ශික්ෂාපදය හැදෙන ක්‍රමයක් තියෙනවා. කාමේසු කියලා ඔතන සප්තම විභක්ති බහුවචනයෙන් පෙන්නන්නේ කාමයන් හි කියන, ඒ කියන්නේ පුද්ගලයෝ 20ක් ඉන්නවා. මං කීප දෙනෙක් කියන්නම්. ඒ 21 හැසිරුණොත් තමයි කාමයේ සුමුච්චචාර ශික්ෂාපදේ කැඩෙන්නේ. අපි කියමු දැන් පිරිණියකට නම් මේ ඒ ස්ත්‍රීන්ටත් ඒකම වෙනවා. අනිත් පැත්තට පිරිමින්ට වගේ, පිරිමින්ට නම් දැන් අන් කෙනෙක් විවාහ වෙලා ඉන්න බිරින්දක් ඇසුරු කෙරුවා. එතකොට ගුරුවරුන්ගේ බිරින්දක් වෙන්න පුළුවන්, යහළුවන්ගේ බිරින්දක් වෙන්න පුළුවන්, ඥාති බිරින්දක් වෙන්න පුළුවන්. ඥාති කියන්නේ වෙන කුලයකට දෙන්න නිල කරපු ස්ත්‍රියක් වෙන්න පුළුවන්. එතකොට අර තව අපි කියන්නේ අද කාලෙ මුදුමාරු කරලා තියෙන්නේ කියන අන්න ඒ වගේ. එතකොට ඒ වගේ තව පියා විසින් රකින්න මව විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න, සහෝදරී විසින් රකින්න. අන්න ඒ වගේ ස්ත්‍රීන් ඉන්නවා 20ක්. ඒ කවුරු හරි කෙනෙක් එක්ක ආනියම් සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් මේ ශික්ෂාපදේ කැඩෙනවා. එතකොට සතුන් මැරීම, කාම වර්ධව හැසිරීම, හොරකම් කිරීම කියන මෙන්න මේ තුන අකුසල්, කයින් කෙරෙන අකුසල්. ඊට පස්සේ වචනෙන් කෙරෙන වැරදි හතරක් වෙනවා, අකුසල් හතරක්. මුසාවාද, බොරු කියනවා. ඊට පස්සේ පිසුනා වාචා, පිසුනු බස් කියලා කියනවා. ඊට පස්සේ පරුසා වාචා, රළු පරුස වචන, තද රළු කෙනෙක්ගේ හිත රිදෙන කැඩෙන වචන කතා කරන ඒකත් අකුසලයක්. ඊට පස්සේ සම්පප්පලා, ඒ කියන්නේ හිස් වචන, අර්ථ ශූන්‍ය වචන. මෙලෝ වේවා පරලෝ වේවා, තමන්ටත් අනුන්ටත් යහපත පිණිස, වැඩ පිණිස, හිත පිණිස නොපවතින අර්ථ ශූන්‍ය, අර්ථයක් නැති වචන කතා කරන හිස් වචන. මේ වචන, මේ කාරණා හතර වචනයෙන් කෙරෙන වැරදි. නිදිමතද? මුන්ටියක් හොදගෙන හිත ගන්න වෙනවා. නැති වුණොත් නිින්ද ගියොත් හිත නැගිටිනවා. ආයේ වයස දෙදයක් නැත. එතකොට වචනයෙන් කෙරෙන වැරදි කීයක් තියෙනවද? හතරක් තියෙනවා. වචනයෙන් කෙරෙන වැරදි හතරක්. ඊට පස්සේ හිතින් කෙරෙන වැරදි අකුසල් තුනක් තියෙනවා. අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ නැසීමේ කල්පනා, අමනාපය, අකමැත්ත, තරහව, පටිඝය කියලා අපි කතා කරනකොට තියෙන ඔක්කොම. එතකොට මේ අමනාපය, අකමැත්ත, පටිඝ ස්වභාවය තමයි ව්‍යාපාදය කියලා කියන්නේ, ගැටෙන ස්වභාවය. ඒක ව්‍යාපාදය. මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි කියනකොට මෙතනදී අපි ගන්නවා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං කියන තැනින්ම ගන්න වෙනවා අපිට. මොකද මේක මේ න්‍යාය හරියට තේරුම් ගත්තාම ditthi sampanna පුද්ගලෙක් වෙනවනේ. මොකද සම්මා දිට්ඨිය දෙයාකාරයකට තියෙනවා. මිච්ඡා දිට්ඨිය කියනකොට එක එක මට්ටම් මිච්ඡා දිට්ඨිය දතු යුතුයි. අපි නියත මිච්ඡා දිට්ඨිය කියලා එකක් තියෙනවා. එතකොට අර මෙලොවක් නැත, පරලොවක් නැත, ඒ කුමන හෝ වැරදි දැකීමක් කෙරවලට මිච්ඡා දිට්ඨිය කෙරවලම ගත්තාම චතුරාර්ය සත්‍ය නොදන්නාකම. කල්ලුම තැන ගත්තාම නියත මිච්ඡා දිට්ඨිය කියලා පෙන්වන තැන දත වස්තුක මිච්ඡා දිට්ඨිය නෙමෙයි, නියත මිච්ඡා දිට්ඨිය කියලා පෙන්වනවා. මෙලොවක් නැත, පරලොවක් නැත, මවට කළ දේ විපාක නැත, පියාට කළ දේ විපාක නැත කියලා මෙන්නෙහි මිච්ඡා දිට්ඨිය. එතකොට මෙන්න මේ හිතින් කරන වැරදි තුනයි මෙතන තියෙනවා 10යි. දස අකුසල කර්මපත කියලා කියනවා මෙනවා. මෙන්න මේ ටික තමයි අකුසල් කියලා කියන්නේ. තව පැත්තකින් මේ දස අකුසල වලට කියන එකම දෙයට කියන වෙනත් නමක් තමයි ත්‍රිවිධ දුෂ්චරිතය කියලා. කාය දුෂ්චරිත, වාචි දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියලා ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කිව්වා නම් ඒත් මේ දස අකුසල. දස අකුසල කියන වචනේ නොකිය ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කියනවා. එතකොට ත්‍රිවිධ දුෂ්චරිතය කියන වචනේ නොකිය දස අකුසල කියලා කියනවා. මේ දෙකම කිව්වට එකම තැන එකම කෙනාට. සබ්බ පාපස, සියලු පව් කරන්න එපා කියලා බුදුහාමුදුරු කියන සියලු පව් කියනකොට මෙන්න මේ දස අකුසලේ ගත යුතුයි. තේරෙන්නේ? මෙන්න මේ ටික තමයි අකුසලංච පජානාති කියනකොට අකුසලේ දැනගන්නට ඕනේ. තේරෙන්නේ? එතකොට තමන් හොඳට තම තමන් කෙරෙහිම දකින්න ඕනේ. මෙන්න මේ දේවල් මගේ කයින් කරනවා මේවා අකුසල. මේ වචන කතා කරන වචනේ මේ දේවල් කරනවා නම් අකුසල. හිත වුණත් මනලා බලන්න ඕනේ කෙනෙක් එක්ක ගැටෙන ස්වභාවයක්, අකමැති ස්වභාවයක් ආව නම් ක්ෂණිකව මේ අකුසල. ඊට පස්සේ යමකට තද ලෝභකමක් දැඩි කැමැත්තක් තියෙනවා නම් අකුසල. එතකොට වැරදි දැකීමක් තියෙනවා නම් මිත්‍යා දිට්ඨියක් තියෙනවා නම් අකුසල කියන එක හොඳට තේරුම් ගන්න. එතකොට කතමංචාවුසු අකුසල මූලං ලෝභ අකුසල මූලං ද්වේෂ අකුසල මූලං මෝහ අකුසල මූලං ඉදං උච්චතාවුසු අකුසල මූලං. එතකොට අකුසල මූලය කියලා කියන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ. මොකද මේ අකුසල මූලයේ ස්වභාවය තමයි, අකුසල මූලයේ ස්වභාවය තමයි මේ අකුසල ටික ඇති කරවන. ලෝභෝ අකුසල මූලං කියන තැන ලෝභය කියන අකුසල මූලය උස්සන්න වුණාම මෙහෙන් කෙරෙනවා අපිට නොදුන් දෙය ගන්නවා, කාමේ වර්ධව හැතිරෙනවා කියන කයින් වැරදි දෙක කරවන. හොරකම් කිරීම, කාමේ වර්ධව හැතිරීම කියන කයින් කරන වැරදි දෙක කෙරෙන්නේ හොඳට තේරුම් කරගන්නුනේ හිතේ ලෝභය කියන ගතිය ඇති වුණාමයි ඇති වෙච්ච කෙනෙකුයි. ඊට පස්සේ වචනයෙන් කරන වැරදි හතරේ බොරු කීම කියන වැරද්ද කෙරෙන්නේ, බුරු කීම කියන වැරද්ද කරන්නේ ලෝභ කියන අකුසල මූලය නිසා. මනසින් අභිජ්ජා කියලා දැඩි ලෝභ ස්වභාවය ඇති වෙන්නේ ලෝභය කියන අකුසල සියුම්ව තිබුණු ස්වභාවයේ මුල් වෙලාමයි ලෝභය, දැඩි ලෝභය කියන ස්වභාවය මනසේ තියෙන්නේ. එතකොට කයෙන් කෙරෙන හොරකම් කිරීම, කාමයේ වර්ධ හැකිරීම, බොරු කීම කියන වචනයකට බොරු කීම, මානසික කරන දැඩි ලෝභය කියන මේ අකුසල ටික ඇති කරවනවා මොකද්ද? ලෝභ අකුසල මූලය. ද්වේෂ අකුසල මූලය උස්සන්න වුණාම කයෙන් කරන වැරදි වලින් පානාති පාතා සත්තු මරනවා කියන එක, කේලම් කියනවා කියන එක, පරුස වචන කතා කරනවා කියන කාරණාව, ව්‍යාපාද කියන්නේ නැසීමේ කල්පනා. ව්‍යාපාදය කියන වචනේ නියම තේරුම නැසීමේ කල්පනා කියන මෙන්න මේ අකුසල ටික ඇති කරන ද්වේෂ අකුසල මූලය ඉදිරිපත් වුණාම, ඒ කියන්නේ ද්වේෂ කියලා කියන්නේ අකමැති ස්වභාවය මුල් කරගෙන. එතකොට ද්වේෂ කියන චෛතසිකයේ උපන්නා. මෝහ කියන චෛතසිකයේ ඇති වුණාම වචනේ සම්පප්පලාප හිස් වචන කතා කිරීම, මිච්ඡා දිට්ඨිය කියන මෙන්න මේ අකුසලයේ ඇති කරනවා. එතකොට මේ ලෝභ අකුසල මූලයෙන් අකුසල හතරකුත්, දේශ අකුසල මූලයෙන් අකුසල හතරකුත්, මෝහ අකුසල මූලයෙන් අකුසල දෙකකු ඇති කරලා මේ ලෝභ දේශ මෝහ කියන අකුසල මුල් තුන හැම වෙලාවෙම දස අකුසල ධර්මයන් ඇති කරන එක තමයි කරන්නේ. අකුසලංච පජානාති කියනකොට මෙයා මේ දස අකුසලයක් දන්න, මේ දස අකුසලය ඇති උනේ මේ ලෝභ දේශ මෝහ කියන ධර්මතාව ටික නිසා කියලා දකින්න. තේරෙනවා? අකුසල මූලය ගැන හොඳට දන්න. එතකොට අනිත් ලෝකිකනාගේ ස්වභාවය ඉක්මවලා වැරද්දක් කළාම වැරද්ද අනුන් පිටට පටවන්නේ නැහැ, පටවන්න බෑ න්යාට. අහවල නිසායි මම මේ වැරද්දට පැටවුනේ කියන කාරණාව තබන්න බෑ. අනිත් කෙනා කියපු හින්දායි මම කොහරකම් කිව්වේ, අරයා කියපු හින්දායි මම අරයාව මැරුවේ කියන කතාව ලැබෙන්නේ නැහැ මෙතනදී. හොඳට දන්නවා තමන් තුළ මෙහෙම චෛත්‍යක උපන්නේ නැත්තම් මේක වෙන්නේ නැහැ. තමම්මයි මේකට හේතුව. මේ අකුසලයක් අකුසල මූලයක් කියන දෙක තව ප්‍රභේදයකින් බෙදනවා, චේතනා කම්ම චෛතසික කම්ම කියලා. චෛතසික කම්ම කියලා කියන්නේ හිතේම යෙදෙන අකුසල වලට. ඒ ලෝභ දේශ මෝහ කියලා අකුසල මූලයක් ගැන අපි කතා කළා නම්
ඒ අකුසල මූලයක් අකුසල. ඒක හිතේමයි යෙදෙන්නේ. චේතනා කම්ම කියලා කියනවා අකුසල මූලයකින් ඇති කරනවා. කයෙන් කරන වැරද්දක්, වචනයෙන් කරන වැරද්දක්, සිතින් කරන වැරද්දක්, අරක හිතේම යෙදෙන වැරද්දක්. තේරෙනවා? හිතේ ලෝභ ස්වභාවයම තියෙනවා. නමුත් අපි මේ ලෝභ ස්වභාවයෙන් නැගිටලා වෙන වැඩක් කරන්න යන්නේ, අකුසලට යෙදෙන්න යන්නේ. කියන්නකො මේ වෙලාවෙදී මේ හිතේ යමකට ඇලෙන්න පුළුවන් කම තාම තියෙනවා, ගැටෙන්න පුළුවන් කම තියෙනවා, මෝහය තියෙනවා. ලෝභ දේශ මෝහ ස්වභාවය සමහර විට සියුම් ස්වභාවයනුත්, ප්‍රකට ස්වභාවයනුත්, අප්‍රකට ස්වභාවයනුත් හිතේ තියෙනවා. හිතේ තියෙනවා කියනකොට හිතක් කියලා එකක් නැහැ, ඒක තියෙනවා කියලා දරන්න එපා. යම් යම් කරුණු වල අපි කියමු, දැන් අපි මොන හරි දෙයක් කරනකොට අපිට ලෝභ ස්වභාවය ප්‍රකට නැහැ. මොන හරි දෙයක් අපි අතේ තියාගෙන ඉන්නවා කියන්නකො, දැන් මේ පුත බලන්න, අපිට අනිත් අවශේෂ ස්වභාවය ප්‍රකට නැහැ. කවුරු හරි එකපාරට ඇවිල්ලා පොත ඇදලා අරගෙන ඉරල ඉරල දැම්මෝ, අන්න අපිට හිතේ අමනාපය ඇති වෙන්න පුළුවන්. ඒ පුළුවන්කම තාම නැති වෙලා නැහැ මේ පොත කියෙව්වා. දැන් පටිඝ ස්වභාවයේ තේරෙන්නේ ද්වේෂ ස්වභාවයේ දුර වෙලා නැතිකම. එතකොට ඒ ලෝභ දේශ මොහ කියන අකුසල මූලය හැම වෙලාවෙම අපිට ඍජු අහුවෙන්නේ නැහැ. අකුසල කියන මට්ටමකට ආවහමයි අපි දන්නේ. මොනින් තමයි දැක ගන්න වෙන්නේ අපිට, ඉගෙන ගත්තාම ඉගෙනගෙන දැක ගන්න වෙන්නේ. ලෝභ දේශ මොහ කියන ස්වභාවය අපිට හම්බ වෙන්නේ කොහොමද? එයා ඉන්නවා කියලා එයාගෙන් යම් ක්‍රියාවක් වෙනකොටයි එයාව අඳුර ගන්න වෙන්නේ. එතකොට මේ ලෝභ දේශ මොහ වලට කියන තාපිටකින් චෛතසික කම්ම, අකුසල මූලයට කියන චෛතසික කම්ම. අකුසල වලට ඒ ලෝභ සිතින් සිත උදව් කරගෙන කයින් යමක් කරනවා, වචනින් යමක් කරනවා, හිතින් නැවත නැවත කරනවා. එතකොට සිතින් කරනවා, වචනයෙන් කරනවා, කයින් කරනවා කියන එක චේතනා කම්ම. චේතනාව නිසා ලෝභ දේශ මොහ කියන කුසල චේතනා අකුසල චේතනා අකුසල චේතනා තියෙනවා ලෝභ දේශ මොහ කියලා. ඒ අකුසල චේතනාව නිසා අකුසල කර්ම කරන්නේ. තේරෙන්නේ? එතකොට මෙතනදී හොඳට තේරුම් කරගන්න ඕනේ අපිට මේ අකුසලය කියන කාරණා ටික ගත්තාම මේ ශාසනයේ මේ ඥාන දර්ශනයේ ගොඩක් වටින්නේ මේ නිසායි. අකුසලය කිසිම වෙලාවක පිට කෙනෙකුට පිට දෙයකට පවරන්න බෑ, පවරන්න එපා. හොඳට දකින්න ඕනේ අකුසල කර්ම උනේ කලේ තමන් තුළම තියෙන අකුසල මූලිය නිසයි කියන එක තේරෙන්න. එතකොට එතනදිත් ද්වේෂය කියන අකුසල මූලය ඇති වෙන්නේ ලෝභය කියන අකුසල මූලයට සාපේක්ෂයි. අපි කැමැත්තකින් යමක් පරිහරණය කළොත් ඒකට බාධා එනකොට අකමැත්ත කියන එක ඇති වෙනවා. එතකොට ද්වේෂය කියන අකුසල මූලය අපිට අතහැරෙනවා, කැමැත්ත කියන ලෝභය කියන අකුසල මූලය අතහරින්න පුළුවන්. ලෝභය කියන අකුසල මූලය පවතින්නේ ඇත්ත ඇතෙහි නොදන්නාකම, මෝහය කියන අකුසල මූලය නිසා. ඇත්ත අපි කියමු අසුභදේ අසුභ බව නොපෙන්නන නිසායි අපි සුභ වශයෙන් හොඳ වශයෙන් කැමති වෙන්නේ. එහෙම කැමති වෙලා ඉන්න නිසායි කැමති වෙලා ඉන්න දෙයට බාධා එනකොට අකමැත්තෙන්නේ. එතකොට අකමැත්ත කැමැත්ත මුල් කරගෙන පවතිනවා, කැමැත්ත මෝහය කියන එක මුල් කරගෙන පවතිනවා. තේරෙනවා නේද? අනිත්‍යදී අනිත්‍යයි කියලා නොදකින නොදන්නකම මෝහය. ඒ නිසායි නිත්‍ය වශයෙන් සුභ වශයෙන් සැප වශයෙන් ගන්නෙ ලෝභ කරන්නේ. ඒ ගන්න දෙයට අකමැත්තක් එනකොට ගැටෙන බව ඉබේමයි වෙන්නේ. ඔක තව කෙටි පරියායකින් ගත්ත හැකි. ලෝභ අකුසල මූලය, ලෝභ අකුසල මූලය අනුසය වෙනවා සැප වේදනාවේ. ද්වේෂ අකුසල මූලය අනුසය වෙනවා දුක් වේදනාවේ. මෝහ අකුසල මූලය අනුසය වෙනවා උපේක්ෂා වේදනාවේ. එතකොට මේ තුන් වේදනාව හරහා තමයි අපිට ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මතා තුන තියෙන්නේ. ඒකෙන්ද මේ පරියාය ඉගෙන ගත්තාම දස අකුසල ධර්ම ටික වැටෙනවා ඔක්කොම එකට එකතු කරලා ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මුල් තුනට. මේ අකුසල මුල් තුන ඊට පස්සේ එකට එකතු කරලා වැටෙනවා මෝහය කියන නැත්නම් ඇත්ත ඇති හැටි නොදන්නාකම කියන තැනට. ලෝභයේ ද්වේෂයේ පවතින ලෝභය නිසා, ලෝභයේ පවතින ඇත්ත නොපෙනෙන නිසා කියලා ඇත්ත නොපෙනෙනවා කියන එකම ධර්මය තියෙන්නේ. ඇත්ත නොපෙනෙනවා කියන තැන ඇත්ත නොපෙනෙන බවත් ඇති කරවනවා, ලෝභය ඇති කරවනවා, ද්වේෂය ඇති කරනවා. තේරෙන්නේ? ඒ තුන් දෙනා වර්ධනය වෙන්නේ වැඩෙන්නේ කයින් වර්ධ තුනක් කරවනවා, වචනෙන් වර්ධ හතරක් කරවනවා, හිතෙන් වර්ධ තුනක් කරවනවා. එතකොට අකුසලංච පජානාති කියනකොට හිත කය වචනය කියන තුනේ තුන්දරේ වැරද්ද අහුවෙන්න තෝනේ. හිත කය වචනේ තුන්දරෙන් කෙරෙන දුෂ්චරිතය තමන්ට අහුවෙන්න තෝනේ. අකුසල මූලංච පජානාති කියනකොට ලෝභ දේශ මෝහ කියන මෙන්න මේ තුන් අකුසල මූලය අපිට අහුවෙන්න ඕනේ, දැනගන්න ඕනේ. ඒකද නුවණින් ඊට පස්සේ දැනගන්නට ඕනේ. ද්වේෂය කියන එක ලෝභය නිසායි පවතින්නේ, ලෝභය කියන එක මෝහය නිසායි පවතින්නේ. මෝහ ස්වභාවය නිසා මෝහයමත් ඇති කරවලා ලෝභයත් ඇති කරලා ද්වේෂය ඇති කරලා මේ ලෝභ ද්වේෂ මෝහ කියන තුන ඉගෙන ගන්න ගියාම මේ ධර්මතා තුන ආපහු එකට එකතු කළ තුනම එකකට වැටෙනවා මෝහය කියලා. එතකොට ඔන්න මෝහය කියන එක ධර්මතාවයේ උපන්නොත් එයා ටිකක් පරාසය වර්ධනය කරගන්නවා. මෝහය පවත්වන්නත්, ලෝභය ඇති කරන්නත්, ද්වේෂය ඇති කරන්නත් කියලා ලෝභ ද්වේෂ මෝහ කියලා හිතේ වැතිරෙනවා. එයා තව ටිකට තමන්ගේ පරාසය ලොකු කරගන්නවා. පිටකය වචනේ කියන තුන්දරකම දැකලා. එතකොට මේ පරියාය බලාගෙන ගියාම හිතේ තියෙන මෝහය ඇත්ත නොදකින කම කියන තැන දක්වාම යන්න ඕනේ. ඇත්ත නොදකින කම තිබුණොත් මෙන්න මේ හිතේ ලෝභ දේශ මෝහ අකුසල මූලියත් අකුසල මූලියන් නිසා අකුසල ධර්මත් ඇති වෙනවා කියලා දකින්න. මේ ටික අකුසල මූලියයි අකුසලයයි දකින්ද දුක්ඛ සමුදය සත්‍ය හැටියට. මෙන්න මේ ටික දකිනකොට මෙයා දකිනවා සමුදය සත්‍ය. මේ අකුසල මූලයෙන් කිසිම වෙලාවක කුසලයක් උපදවන්නේ නැහැ. කිසිම වෙලාවක හිතකය වචන යන තුන්දරෙන් යහපතක් ඇති කරවන්නේ නැහැ. අකුසල මූලයෙන් ඇති කරවන්නේ හිතකය වචන යන තුන්දරෙන් අකුසලයමයි. හිතකය වචන යන තුන්දරෙන් අයහපත් ක්‍රියාවක්මයි, කර්මයක්මයි, හේතුවක්මයි ඇති කරවන්නේ. ඒ අකුසල කර්මයට විපාක සතර අපාය ආදී දුගතියකමයි. ලෝකේ යම් දුක දුම්නසක් කියලා යමක් තියෙනවා නම් ඒ සියලුම දුක් දුම්නස් වල ඇතිවීම මේ අකුසලයයි කියලා දුකක් තියෙනවා නම් ඒ දුකක් ඒ සියලුම දුකේ ඇතිවීම මොකේද? මෙන්න මේ අකුසලයන්ට අයිති. එතකොට ඒ දුකට හේතු tikai මේ දස අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියනකොට දුක්ඛ සමුදය සත්‍යයට තේරෙන්න ඕනේ. දුක ඇති කරන හේතු tikai මේ tikai ඵලය දුක. මම අර මතක් කළා දැන් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අපි නුවණින් දැනගන්න දක්ෂ වෙන්න ඕනේ. හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සත්‍ය හතරම දේශනා කරන්නේ නැහැ. කිසි තැනක දේශනා කරන කිසි තැනක සූත්‍රයක එක සත්‍යයක් දේශනා කරන තුන් සත්‍යයේ ඒ අනුසාරයෙන් අර්ථ වශයෙන් නුවණින් දත යුතුයි. කිසි තැනක සත්‍ය දෙකක් දේශනා කරනවා මේ සත්‍ය තුනක් දේශනා කරනවා එකක් නුවණින් දත යුතුයි. කිසි තැනක සත්‍ය දෙකක් දේශනා කරනවා දෙකක් නුවණින් දත යුතුයි. දැන් මෙතනදී අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියනකොට මෙතන සමුදය සත්‍ය දේශනා කරනවා දුක්ඛ සත්‍ය නුවණින් දත යුතුයි. මේ ටික කළොත් ඒකාන්ත ජරා මරණ දුක ඉස් නෑ කියලා. ඊට පස්සේ ආපහු වහනවසරිත් මහ රහතන් වහන්සේ කතමංචාවසෝ කුසලං. දැන් අකුසලයක් අකුසල මූලයක් කියනකොට හොඳට අපේ නුවණ යන්න ඕනේ දස අකුසල කර්මය පතයන්ටත්, ඒ කියන්නේ චේතනා කම්ම වලට, චෛතසික කම්ම වලට. ඒ කියන්නේ ඊට පස්සේ අකුසල මූලයේ ලෝභ දේශ මොහ. ඒකෙද නුවණ යන්න ඕනේ. ලෝභ දේශ මොහ, ලෝභ දේශ මොහ කියන මේ තුනම මොහය මුල් කරගෙන පවතින බලවත් පවතින. එකයි, තුනයි, දහයයි. එකයි, තුනයි, දහයයි කියලා කිව්වේ කයින් කරන වැරදි, වචනෙන් කරන වැරදි, හිතෙන් කරන වැරදි 10 උත්සන්න කරවලා තියෙන ලෝභ දේශ මොහ කියන ධර්මතා තුන. ඊටසේ ලෝභය පවතින්නේ දේශය නිසායි, දේශය පවතින්නේ මොහය නිසායි, මොහය කියන ධර්මතාවය නිසායි මොහයත් ලෝභ දේශ මොහත් උපන්දලා තියෙන්නේ. එකයි මොහය කියන ධර්මතාවය මේ කෙලෙස් තුන බෙදනවා. සාවජ්‍ය මහවජ්‍ය මහසාවජ්‍ය අල්පසාවජ්‍ය. ලෝභය කියන එක අල්පසාවජ්‍යයි. ලෝභය කියන එක බරපතල වැරද්දක් නෙමෙයි කියනවා. හැබැයි දන්දා විරාගාව දුරු වෙන්නේ බොහොම හිමි. ද්වේෂය මහසාවජ්‍යයි. ද්වේෂය ගොඩාක් වැරදි. කිප්පා විරාගයි මන්ට නැති වෙනවා. මෝහය මහසාවජ්‍යයි. දන්දා විරාග මොහය බලවත් වැරද්දක් දුරු වෙන්නේ නැහැ. ලෝභය දැඩි බලවත් වැරද්දක් නෙමෙයි, නමුත් දුරු වෙන්නේ හිමි, දුරු කරගන්න වෙන්නේ හිමි. ද්වේෂය බලවත් වැරද්දක් ඉක්මනට අතහැරෙයි. මොහය මේ මොහය කියන ස්වභාවය තෙන්නන්නේ බලවත්ම වැරද්දක් දුරු වෙන්නේ හිමි. එතකොට මෝහ ස්වභාවයේ දත යුතුයි. මෝහෙම තාච කරනවා. මේ ඇත්ත නොදන්නාකම ඇත්ත නොදන්නාකමවත් පවත්නවා. තේරෙනවද? ඇත්ත නොදන්නාකම කියන එක ඇත්ත නොදන්නාකමවත් ඒ නිසා ලෝභ දේශ ඇති කරනවා. එකයි, තුනයි, දහයි. එතකොට මේ ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයේ නිසා අකුසල ධර්මත් අකුසල ධර්ම මේ නිසාත් ඇති වෙනවා කියන එක දත යුතුයි. අපි දුක සමුදය සත්‍ය හැටියට මෙතෙන්දී තව කාරණාවක් දැනගන්න තෝනේ. අපි පංචසිල් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා, සාමනීර සිල් සමාදන් වෙනවා. ඒ කියන්නේ මේ දස අකුසල කර්ම කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ සිල්පදය කැඩුනොත් ගොඩාක් දෙනෙක් කරන්නේ සත්තු මරණ කියන සිල්පදේ කැඩුනොත් තග්ගාලා සිල්පදේ සමාදන් වෙන්නේ. නමුත් මේ ඥාර්ෂණයේදී ඕගොල්ලන්ට එහෙම වෙන්න බෑ. සිල් සමාදන් වෙන්න. නමුත් සිල් සමාදන් වෙච්ච පවුනකින් ප්‍රශ්නේ ලැබුණේ නැහැ. ඕගොල්ලන් නුවණ තියෙන්න ඕනේ මේ ධර්ම ඉගෙන ගත්තාම සිල්පදේ කැඩුනා. කැඩුනේ මෙන්න මේ චෛත්‍යකේ උත්සන්න වෙච්ච නිසායි. මේ චෛත්‍යක මේ හේතු ඇති වුණොත් ආයෙත් මේ කැඩෙන එක නවත්තන්න බෑ. එහෙනම් මේ සිල්පදේ රකින්න මම හිත රැක ගන්න ඕනේ කියන නුවණ තියෙන්න ඕනේ. අනුන්ගේ දයක් ගන්න හිතාවක් ගත්තා. සිල්පදේ කැඩුනා. ස්වාමීන් වහන්සේ මට මේ දන්තුව මම අනුන්ගේ දයක් ගත්තා. නැත්තම් තමන්ගේ හිතම දන්නවා ගත්තා. සමහරවිට තමන්ට තමන් ගැනම කලකිරෙනවා. අපි ආපහු සිල් සමාදන් වෙනවා. සමාදන් වුණාට සිල්පදේ කැඩුනේ හොරගම් කරනවා කියන සිල්පදේ කැඩුනේ මොකක් හින්දාද? අපි යම් හේතුවක් හිතේ ඇති වෙලා ලෝභකමක් ඒක මැඩපවත්වන්න ඒක ගැන දන්නේ නැතුව ඒකෙන් මිදෙන්න කටයුතු නොකළ නිසායි උත්සන්න වෙලා මේක කයින් ගන්නවා කියන තැන දක්වා කෙරුවා. ඒ වැරද්ද අහු නොවි මම ආපහු සිල්පදේ සමාදන් වුණා කියලා අර වැරද්ද ලෙහුනේ නැහැ. මේ අකුසලයට හේතුව අකුසල මූලය කියනකොට තමන්ට ඒ ස්වභාවය හොඳට දැනෙන්න ඕනේ. මේ ජීවිතය හදාගන්නයි මේව තියෙන්නේ. තේරණේ? එතකොට තමන්ට හොඳට තේරෙන්න ඕනේ යමක් ගැන සුභ වශයෙන් කැමැත්ත ඇති වෙන විදිහට මෙනෙහි කරපු නිසා ලෝභ ස්වභාවයට මෙනෙහි කරපු නිසා බලවත් වෙච්ච නිසා මේ සිල්පදේ කැඩෙන දැන දක්වා මේක මට කයින් ගන්නවා කියන එක උනේ. සිල් සමාදන් වුණාට දෙවෙනි දවසේදී අකුසල මූලය හැටියට මේක කරපු වැරද්දේ මුල හැටියට Tamange හිත අවු වෙලා තියෙනවා. දෙවෙනි දවසේදී මේ වගේ තැනකට යනකොට හිත රැකගෙන යනවා. ආදීනව බලමින් නුවණින් කටයුතු. තේරුණේ? එතකොට අකුසලය සමාදන් කරන්නේ නැහැ කියලා සමාදන් වුණාට ඒක කැඩුනට මේ ශාසනයේ කෙනා දන්නවා ඒකට හේතුව හිත රැක්කේ නැති නිසායි. මේ දස අකුසල කර්මපතේම ගවේෂණය කළාම මුලට එනවා හිත පිළිබඳ නුවණ නැතිකම නිසායි, අවධානය නැතිකම නිසායි, සීය නැතිකම නිසායි මේ ප්‍රශ්නේ. ලෝභ දේශ මොහය ප්‍රශ්නේ කියන දෙන්න එනවා. තේරණේ? එතකොට ඒ ලෝභ දේශ මොහ කියන එක ද ඊට පස්සේ ඇත්ත නොදකින මොහය කියන දෙන්න දක්වයි. උන් ඔය ටික ඔක්කොම ටික දුක්ඛ සමුදය සත්‍ය දුක ඇති කරන හේතුව ඒ ටිකේ ඵලය මොකද්ද? දුක. ඊළඟට සරිත් මහ රහතන් වහන්සේ ආපහු අහනවා කතමංචෞසු කුසලං පාණාතිපාතා වේරමණී කුසලං සතුන් වේරමණී වලකින සතුන් මැරීමෙන් වලකිනවනම් ඒක කුසල. අදින්නා අදින්නා ආදාන වේරමණී කුසලං අදින්න ආදාන නොදුන් දෙ ගන්නවා නම් ඒක නොගන්නා එක කුසල. ඔය අදින්න ආදාන ශික්ෂාව යරදීමකින්වත් කැඩෙන්නවත් පිළි නැති වෙන්නේ උපසම්පදා හඳුනන පිළිගන්න කිවි සිද්දුම පැවැත්ම හැටියට පෙන්නේ. ඒ කියන්නේ අපිට කාමේ ලෝකයට කාමේ ලෝකයට මේ තියෙන එක ගත්තට නුදුන් දේ ගැනීම කියන කාරණාව වෙන්නේ නැහැ. තේරණේ? කාමේ ලෝකයට කොහොම අපි කියමු කෑමක් හරි තිබුණොත් අත දාලා අපි ගත්තට නුදුන්නු දේ ගත්තා කියන එක වෙන්නේ නැහැ. ඒක හොර හිතින් ගත්තොත් තමයි වෙන්නේ. වින කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් අදින්නාදන ඕ මේ නොදුන්නු දෙයක් ඔය ගත්තනේ කියලා උපසම්පද හාමුදුරමකගේ පැවැත්ම පිළිසුදු කියන්නේ එහෙමත් චෝදනා කරන්නට. ඒ කියන්නේ ඒකේ සිල්පදේ කැඩෙන්නේ නැති දැනකින්. ඒ කියන්නේ අතට දුන්නා මොහොමයි ගන්න කියන දෙනේ. ඒ තරම් පැවැත්ම පිළිසුදු වෙනවා. එතකොට අදින්නා දාන කියන්නේ තාපතෙන් ගත්තාම හොරසිතින් නොදුන් දෙ ගැනීම තහනම් බෑ. ඒක චිරෝට ගත්තාම නොදුන්නා දේ ගන්නෙ නෑ කියන තැනකට යනකම් යනවා පිළිසිදුම දැනකට යනවා. ඒතර මේ විදිහට අකුසලය කුසලය කියලා කිව්වේ ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරා වේරමණී. කාමේ වර්ධවා හැසිරෙන්නේ නෑ කියන කුසල. ඊට පස්සේ මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරසා වාචා වේරමණී, සම්පප්පලපා වේරමණී, අනබිජ්ජා වේරමණී, ව්‍යාපාදෝ වේරමණී, සම්මාදිට්ඨි කුසල. එතකොට වචනයෙන් කරන වැරදි තුනක් තියෙනවා. ඒ තුන නොකරන එක කුසල. මෙන්නනේ කයින් කරන වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. ඒ හතර නොකරන එක කුසල. හිතින් කෙරෙන වැරදි තුනක් තියෙනවා. ඒ තුන නොකරන එක කුසල. දස අකුසලයන්ගෙන් වෙන්වීම කුසලයයි. තව පැත්තකින් ගත්තා කුසලයේ හැටියට හම්බ වෙන්න ඕනේ කයින් වැරදි තුන නොකරන යම් කෙනෙක්. ඒකද කියනවා කුසල්. තව පැත්තකින් ත්‍රිවිධ සුචරිත. කාය සුචරිත, වාක් සුචරිත, මනස. බොරු කේලං හිස් පර්ථ වචන කියන්නේ නැහැ. එදැයි දැඩි ලෝභය නැ, හිතේ ද්වේෂය නැ, මිච්ඡා දිට්ඨිය නැ, මිච්ඡා දිට්ඨිය නැ නෙමෙයි සම්මා දිට්ඨිය. තියෙන්නේ සම්මා දිට්ඨිය. තේරෙන්නේ? එතකොට මෙයා හොඳට දන්නවා කෙනෙක් සීලය කියලා කියන්නේ, කුසලය කියලා කියන්නේ කයින්, හිතෙන්, වචනෙන් අර දක්ෂ අකුසල කර්මපතයන් නොකරයි නම් මේකට හේතුව මොකද්ද? මේ ටිකට කියනවා කුසල් කියලා. එපමණකින් කුසල්. ඒ කුසලයට හේතුව මොකද්ද? කුසල මූලය. අනවිජ්ජා, අව්‍යාපාද, සම්මාදිට්ඨි. යමෙක් තුල දැඩි ලෝභී ස්වභාවයක් නැත්තම් ලෝභයේ හේතුෙන් ලෝභයේ උස්සන්න වීමෙන් කරන වැරදි කරන්නේ. යමෙක්ව ද්වේෂේ නැත්තම්, අකමැත්ත නැත්තම්, අකුසල හේතුෙන් අකුසල උස්සන්නේ, අකුසල සිතක කෙරෙන වැරද්ද යමින් කරන්නේ. එතකොට යමෙකුට සම්මා දිට්ඨිය තියෙනවා නම්, මනාව දැකීමක් තියෙනවා නම් මේ ධර්මතා දෙක වෙන්නේ. ද්වේෂය කියන කාරණාව අපි කිව්වා වෙන්නේ නැහැ ලෝභය නැත්තම්. ලෝභය වෙන්නේ ඇත්ත ඇති ඇති දකින්න. එකක් ඇති කලෙහි තුනක් උපදිනවා, තුනක් ඇති කලෙහි 10ක්. සම්මා දිට්ඨිය කියන එකම ධර්මතාවය ඇති වුණාම සම්මා දිට්ඨියද ඇති කරනවා, ලෝභයද නැති කරනවා, ද්වේෂයද නැති කරනවා. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් අපි කියමු මෙතනදී දස කුසල කර්මයට හේතු. දස කුසල කර්මය කියලා කියන්නේ අකුසලයන්ගෙන් වෙන්වීම. ඒ විතරක් නෙමෙයි, මෝහය වෙනුවට පෙන්වන්නේ මොකද? සම්මා දිට්ඨිය. එතකොට ඒ දස කුසල කර්මයට හේතුව මොකද්ද? අලෝභ, අද්වේෂ, අමෝහ. ලෝභ නැති බව, ද්වේෂ නැති බව, මෝහ නැති බව. කුසල ධර්මයන් ටික මතකනේ. කුසල ධර්ම මොනවද? ඈ අයියෙන් කියන්න. කුසල ධර්ම සතුන් නොමැරීම, කාම වර්ධන නොසැරීම, හොරකම් නොකිරීම, ඊට පස්සේ වචනේ මුසාවාදා නොකිරීම, පරසා වාචා, පිසුනා වාචා, සම්පප්පලප නොකිරීම, මනසෙන් අවිජ්ජා නැති බව. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය නැති බව, ව්‍යාපාදේ නැසීමේ කල්පනා, තරහ කල්පනා නැති බව, සම්මා දිට්ඨිය. හොඳට බලාගන්න, ඒකට තියෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඒ මොහයට. ඊට පස්සේ මේ දස කුසලය ඇති වෙන්නේ කොහොමද? අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලය නිසායි. අද්වේෂ කියන කුසල මූලය උපදිනවා අලෝභ කියන කුසල මූලයේ තියෙනකොට. ලෝභය නැති වෙනකොට ද්වේෂය නැහැ. අලෝභ කියන කුසල මූලය උපදිනවා අමෝහ කියන කුසල මූලයේ. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලය තිබුණාමයි මෙන්න මේ දස කුසල කර්මපතේ. එතකොට දැන් අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයක් දස කුසල කර්මපතයක් දත යුතුයි. දස කුසල කර්මපතයක් දත යුතුයි මාර්ග සත්‍ය හැටියට. මේක මාර්ග සත්‍ය. මේ ටිකේ ඵලය මොකද්ද? නිරෝධ සත්‍ය. දුක්ඛ නිරෝධය. මෙතන තියෙන්නේ මේ සූත්‍රයේ සත්‍ය දෙකක්. සමුදය සත්‍යයි මාර්ග සත්‍යයි දෙකයි මේ සූත්‍රයෙන් පෙන්නලා තියෙන්නේ. අකුසලයට අකුසල මූලියත් මුල් වෙලා එන මේ න්‍යාය සමුදය සත්‍ය, ඒකේ ඵලය මොකද්ද? දුක. කුසලයක් කුසල මූලයක් මුල් වෙලා එන මේ න්‍යාය මාර්ග සත්‍ය, ඒක ඵලය නිරෝධය. කෙනෙක් අකුසලයක් අකුසලය ඇති වෙන ලෝභ දේශ නිසායි මෝහ නිසායි කියලා දන්නවා නම්, කුසලයක් කුසල ධර්ම ඇති වෙන්නේ අලෝභ අද්වේෂ අමෝහ නිසායි කියලා දන්නවා නම්, මෙපමණකින් සම්මා දිට්ඨිය කියලා කිව්වේ එයා හොඳ නරක දෙක වෙන්නේ තමන්ගේ මනසින්මයි කියන එක හොඳට තේරෙනවා. හොඳක් ලබන්නේ හෝ ලැබෙන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ හෝ නරකක් හෝ තමන්ගේ මනස මුල් වෙලයි කියලා තේරෙනවා. ඒකෙදී ආද තේරෙනවා අපි ඇහි යමක් දකිනකොට ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට මනස පරිහරණය කළොත් දස අකුසල කර්ම ඇති වෙනවමයි, එහෙමුණු ජරා මරණ දුක ඇති වෙනවමයි කියලා දකිනවා. ඇහැ පරිහරණය කරනකොට ලෝභ දේශ මොහ නැති වෙන විදිහට බලන්න පුළුවන් නම් එතකොට ඇති වෙන්නේ දස කුසල කර්මයි, ඒකේ ඵලය නිවන. නිවන් දකින්න මගයි මේ කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ සූත්‍රයේ අර්ථය අපේ ජීවිතෙන් ඇහැ පරිහරණය කරන දෙන්න එන්නේ. කොහොමද අපි ඇහැ මුල් වෙලා අකුසල මුල් ඇති වෙලා අකුසල සිද්ධ වෙලා ජරා මරණ දුකට යන්නේ? දුක දුක් සමුදය ඇහැ මුල් කරගෙන හදාගන්නේ කොහොමද? මේ ඇහැ, මේ ඇහැට පෙනෙන රූපය අපිව අපායට දාන්නේවත් නිවන් දක්වන්නේවත් නැහැ. හොඳට මතක තබා ගන්න ඕනේ, ඇහැ පරිහරණය කරනකොට මම ඇති කරගන්නා වූ මානසික මට්ටම මත මේ නිසා මම නැවත දුක් විඳිනවද, දුකෙන් නිදහස් වෙනවද කියන කාරණාව තියෙනවා. මේ ඇහැමයි මට සතර අපායට යන්න, ජරා මරණ දුකට යන්න උපකාර වෙන්නේ. මේ ඇහැමයි අජරාමර වෙන්න, ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න මට උපකාර වෙන්නේ. මේ පේනවා කියන රූපයමයි මට ජරා මරණ දුකට යන්න, සතරට යන්න උපකාරී වෙන්නේ. මේ පේනවා කියන රූපයමයි මට අජරාමර වෙන්න, ජරා මරණ දුක නැති කරගන්න, නිවන් දකින්න උපකාරී වෙන්නේ. හොඳට ඒ බව මතක තබා ගන්න ඕනේ. දැන් අපිට යමක් පෙනෙනකොට මේ පෙනෙන දේ ප්‍රියමනාපයි වුණොත්, ප්‍රියමනාප වුණොත් ලෝභය ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. ලෝභය ඇති වුණොත් කොයි මොහොතක හෝ අර දස අකුසලයේ වෙනවා කියන එක නවත්තන්න බෑ. දකින්න දේ අප්‍රියමනාප වුණොත්, දකින්නේ අකමැති වුණොත් ද්වේෂය කියන එක උපදිනවා කියන එක නවත්තන්න බෑ. ඉපදිලා ඒ අකමැත්ත කියන්නේ ඉපදිලා. දකිනදී තකමැති වුණොත්. එහෙම වුණොත් දකිනදී ගැන අකමැත්ත ඇති වුණොත් ඒ ව්‍යාපාදයේ හේතුවෙන් කැඩෙන ශික්ෂාව. කෙරෙන්නුනේ අකුසලයක් තියෙනවා නම් ඒක වෙන එක නවත්තන්න බෑ. දැන් නොවෙන්න පුළුවන් කොයි මොහොතක හරි කොයි වෙලාවක හරි කවදා හරි. මෙයා හිටියොත් මෙයා කරනවා. දකින අරමුණ උපේක්ෂා සහගතයි. නමුත් අපි ඇත්ත නොදකිනවා කියන තැන ඒකෙත් තිබුණොත් මෝහය කියන එක රැඳෙනවා හිත තුල. මෝහය දුර වෙන්නේ නැහැ කියන එක නවත්තන්න බෑ. එහෙම වුණොත් ඒ මෝහයේ හේතුවෙන් කෙරෙන්න තියෙන වැරද්දක් තිබුණා ඒක කරන එක නවත්තන්න බෑ. තේරුණා නේද? ඇහෙන් දකිනකොට ඒතර හොඳට මතක තියාගන්න ඕනේ උපේක්ෂාවේ තනිකර මෝහය තියෙනවා. ලෝභ දේශ මෝහයන්ගේ ස්වභාවය මෙහෙමයි. මෝහයේ ලෝභ දේශ දෙක නැතුව Taman තනියම ඉන්නවා. ඉන්න පුළුවන්. ලෝභයට ඉන්න බෑ තනියම. ලෝභය තියෙන තැන මෝහය ඕනෙමයි. ද්වේෂය නැති වෙන්න පුළුවන්. ද්වේෂයට ඉන්න බෑ තනියම. එයා ඉන්න තැන මෝහය තියෙනවාමයි. ලෝභය නැති වෙන්න පුළුවන්. මෝහය කියන එක ලෝභ මෝහ, ද්වේෂ මෝහ, මෝහ මෝහ. තේරෙනවද කිව්වේ? මෝහය කියන එක ඒකයි ඇහින් බලන මේ අරමුණේ සැප වේදනාවක් ආවත්, දුක් වේදනාවක් ආවත්, උපේක්ෂා වේදනාවක් ආවත් මෝහය කියන එක මේකේ තියෙනවා තාම. අපි ඕල් මෝහය කියන එක ඇතුලේ මේ ඉන්නේ. ඒකයි අපි ඇලුනේ නැතත්, ගැටුනේ නැතත් මේ උපේක්ෂා ස්වභාවේ මෝහය දුර වෙලා නැහැ අපේ. දැන් මේ ධිට්ඨිය දිහා අපි බැලුවොත් මට මේ ධිට්ඨිය වඩා ගන්න, ළඟට ගන්න කියලා මම කැමැත්තක් නැහැ. මේක ගහන්නුන කඩලා දාන්න ඕනේ කියලා අකමැත්තක් එනවද? සාමාන්‍ය උපේක්ෂාක ඇලින් ගැටින් දෙකෙන් තොර නිකන් දර්ශන මාත්‍රයක් තියෙනවා. නමුත් මේ උපේක්ෂාවේ අවිද්‍යා අංශය අංශය වෙනවා. ඕක හොඳට පෙන්නනවා සලායතන විභංග සූත්‍රය. එහෙම තව ඊට පස්සේ මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රයේ අවත්මේ සැප වේදනාවේ කුමක් දුරුකට යුතුයි, දුක් වේදනා කුමක් දුරුකට යුතුයි, උපේක්ෂා වේදනා කුමක් දුරුකට යුතුයි, අවත්මේ සැප වේදනා රාගාංශය දුරුකට යුතුයි, දුක් වේදනාවේ පටිඝාංශය දුරුකට යුතුයි, උපේක්ෂා වේදනාවේ අවිජ්ජාංශය දුරුකට යුතුයි. අපි මේ කියන්නේ නිසයි මෙහෙම උපේක්ෂාව හිතේට තාම පිරිසුදු නැහැ. එතකොට මේ දකින්න දේ අරඹය ඇලින් ගැටින් දෙකෙන් තොරව හිතියත් හිතියොත් මොයි? ඒ කියන්නේ ඕගතරණ සූත්‍රේ ගන්න. වෑයම් කළත් වතුරේ ඉන්න කෙනා ඕග ඇතුලේ ඉන්න කෙනා ගිලෙන් නැතුව වෑයම් කර කර හිටියත් දුක් විඳින්න වෙනවා. ඇයි? යට යන්නේ නැති වෙන්නේ වෑයම් කළොත් යට යන්නේ නැතුව ඉන්න පුළුවන්. තේරුණා නේ? නමුත් ඒක හැම වෙලාවෙම ඉන්න පුළුවන්ද? බොහෝ වෙලාවක. ඒකත් වෙහෙසයි අමාරුයි. එහෙම දුක් විඳලා විඳලා ගිලිලා නැහැ. කිසිම වෑයමක් නැතුව අත් බැඳගෙන ඔහේ හිටිය ඉබේම යට ගිහිල්ලා නැහැ. ඕක ඇතුලේ ඉන්න කෙනා උත්සාහවත් වුණත් නැතත් මොකද වෙන්නේ? ඕගි විලෙනවා. මේ තේන දෙයට ඕගොල්ලෝ යමක් හිතනවා නම් ඕගොල්ලෝ වෑයම් කරනවා. උත්සාහවත් වෙනවා. ඒත් ඕගි ඇතුලේ. කිසිම දෙයක් හිතන්නේ නැතුව උපේක්ෂාව ඉන්නවා. මොකද ඒකට ප්‍රතික්‍රියාව දක්වන්නේ උපේක්ෂා. නමුත් ඒ යට බලනවා. වෑයම් කළා දෙරෙන්න බෑ, වෑයම් නොකළා දෙරෙන්න බෑ මේක. මොකද මේක ඕගි ඇතුලේ තියෙන්නේ. කාමෝගය ඇතුළේ. කාමෝග, භවෝග, විච්‍යෝග, අවිද්‍යාවෝග කියලා කියනවා. අවිද්‍යාව අනුසය අනුසය වෙනවා නම් යම් තැනක ඕගේ තියෙනවද නැද්ද? තියෙනවා. කාමයේ අනුසය වෙනවා නම් අපිට කාමෝගේ තියෙනවා. මේ ඕගේ ඇතුළේ ඉන්නේ අපි. ඒ හින්දා මේක ඇතුළේ වෑයම් කළත් නොකළත් බහිනවාම යට. ඒකෙන් මම මතක් කළේ බුදුහන්වහන්සේ පෙන්වා චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානෝ. ඇහින් රූප දැකලා නේව සුමනෝ හෝති. සතුට වෙන්නේ නැහැ. සතුට වෙන්න එපා. නදුම්මනෝ අකමැත්ත ඇති කරගන්නත් එපා. උපේක්ෂෝච විහෙති සත්‍ය සම්පජාන. සිහි නුවණින් ඇත්ත දැකලා උපේක්ෂාවෙන්ට. ඒ උපේක්ෂාවට පෙන්නනවා නිකම් බෑ. ඇත්ත දැකලා උපේක්ෂාවෙන්ට කියන කාරණාව. සලායතන විභංග සූත්‍රයේදී පෙන්නනවා මෝහ සහගත උපේක්ෂාව සහ මෝහ රහිත උපේක්ෂාව කියන එක දෙකට බෙදලා පෙන්නනවා. එතකොට මේ ලෝකෙ තුල බැලු පමණකින් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ඉන්න තැනක තියෙන ඕගේ ඇතුලේ මෝහ සහගත උපේක්ෂාවක් තියෙනවා. ඒක මං කිව්වේ මේ හිත දකින දෙයට හිතුවේ නැතත් ලෝභ දේශ මොහංගේ මිදුන්නේ. හිතුවත් ලෝභ දේශ මොහංගේ මිදෙන්නේ. තේරුණා? ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හිතුවොත් ලෝභ දේශ මොහ ඇති වෙනවා. හොඳයි, නොහිත හිතියත් ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට ඒත් ඇති වෙනවා. ඇයි මොහය කියන එක තියෙනවද? ලෝභ දේශ දෙක නැති වෙන පුළුවන් මොහය කියන එක මිදෙනවද? එහෙනම් පේන දේ ආරම්භය හිතුවත් නැතත් ඔගල් පෙන්වන හොඳට තව සූත්‍රයක් ගන්න සංයුතනික චේතනා සූත්‍රය. දකින්න කොට යමක් යංච චේතේති ආරම්මනස මේත විඥානස තිති. යමක් හිතයි නම් ඒ ආරම්මණයගේ විඥානේ පිටේ. යංච පකප්පේති ආරම්මනස මේත විඥානස තිති. නැවත නැවත කල්පනා කරා නම් ඒ ආරම්මනේ විඥානේ පිටේ. යංච චේතේති නචේතේති පකප්පේ. ඒ කියන්නේ යමෙක් සිතාද කල්පනා නොකරේද යංච චේතේති නෝ පකප්පේ. ඒ කියන්නේ මුලින් හිතනවා නැවත නැවත ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. ඒත් විඥානේ පිටේ. නචේතේති පකප්පේ. හිතන්නේ නැහැ, නැවත නැවත කල්පනා කරනවා හිතින්. ඇස් දල්ලෝගෙන හිතන්නේ නැහැ. හිතෙන් කල්පනා කරනවා. ඒද විඥානේ පිටනවා. යංච නචේතේති න පකප්පේති යංච අනුසේති විඥානස ආරම්මනස මෙත. හිතුවත් කල්පනා නොකළා ආරම්මණයගේ විඥානේ පිටනවාමයි. ආරම්මණයගේ විඥානේ පිටිනවා කියන එක ලක්ෂණයක් තමයි. දැකපු දේ ඔයගොල්ලෝ නිහ කරන්න පුළුවන් දැක්කට වෙලා ගියා. ඒ ආරම්මණය විඥානේ අධ්‍යක්ෂිමට හිටලා. ආරම්මණය විඥානේ පිටි බවට තියෙන ලක්ෂණය තමයි අහවල් දේ අතන තිබ්බා සර්පෙක් දැක්කොත් අන්න අතන හිටිය කියලා සිහි කරන්න පුළුවන්. ඇයි මේ උනේ, මෙහෙම උනේ මොකද? එයා හොඳට මේ ප්‍රශ්නේ බලන්න. දකින දේ ආරම්භය හිතුවා. ප්‍රශ්නේ බේරෙන්න බෑ, හිතුවේ නෑ, කල්පනා කළා. හිතෙන් ඉති ඒ ප්‍රශ්නේ බේරෙන්න බෑ. හිතන්නෙත් නෑ, කල්පනා කරන්නෙත් නෑ. ප්‍රති ක්‍රියාව දක්වන්නේ. ඒද වෑයම් කළත් ඕගෙමයි, වෑයම් නොකළත් බැඳගෙන හිටියත් ඕගෙමයි. එතකොට හොඳට දකින්ද, දකින්න ලද දේ තුලින් ලෝකයාට ඔය අන්ත දෙකෙන් එකකින් ඔබකට යන්න පුළුවන්. ලෝකෙ කියලා කියන්නේ එක්කෝ දකින්න දෙයට හිතන්න පුළුවන් හොඳට හරි කරකට හරි, එක්කෝ නොහිතන්න පුළුවන්. එතකොට ලෝභ දේශ මොහ සැප වේදනාව තිබුණ ලෝකයාට ඊට අනුලෝමමයි මෙනෙහි වෙන්නේ. සැපදාගත වුණොත් එතකොට ලෝභයේ අප්‍රියමනාප දෙයක් තිබුණොත් කෙනෙන දේ අප්‍රියමනාප වුණොත් ඊට අනුව හිතනකොට දේශේ දෙකම නැතුව නොහිත හිතියත් උපේක්ෂා උපේක්ෂා මොහයි. දකින අරමුණේදී ප්‍රතික්‍රියාවක් දැක්වුවත් නොදැක්වුවත් ලෝභ දේශ මොහ කියන එක ඇති වෙනවාමයි ලෝකෙට. එහෙම වුණොත් දස අකුසල වෙන්න තියෙන හේතුව අද නොවුනත් වෙන්න තියෙන හේතුව නැති වෙලද නැහැ. ඉදිරියට වෙනවා. එහෙම වුණොත් ජරා මරණ දුක හිස් නැහැ. හොඳ දේ ටික දකින්න. ඔන්න ඔය ටික දැක්කොත් කෙනෙක් ඊට පස්සේ අනිත් පැත්තට ඇහෙන් රූපයක් දකිනකොට ඒක ප්‍රියමනාප වෙන්නත් පුළුවන්, අප්‍රිය අමනාප වෙන්නත් පුළුවන්, ප්‍රියද අමනාපද නොවන උපේක්ෂා වෙන්නත් පුළුවන්. දැන් නියම විදිහට ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මෙන්න මේ විදිහට අපි උත්තරේ තබනවා. චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හොති න දුම්මනෝ උපේක්ඛෝති විහෙරති සති සම්පජාන. ඇහින් දකින දෙයට ඇහින් රූප දැකලා ඔන්න දැන් අපේ සිහිනුවන ගෙනියන්න ඕනේ, සම්මා දිට්ඨිය ගෙනියන්න ඕනේ කොතෙන්ද කියලා, නිවන කියලා අමුතු එක කරමුණු කරන්න නෙමෙයි, අපේ සම්මා දිට්ඨිය ඒකයි චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හොති න දුම්මනෝ උපේක්ඛෝති විහෙරති සති සම්පජාන. සති කියලා කියන්නේ සිහිය, සම්පජාන කියලා කියන්නේ ප්‍රඥාව නුවණ සම්මාදිට්ඨිය. අපේ සිහිනුවණක යෙදෙනවනේ කොහෙද? ඇහෙන් රූප දකින්නකොට දකින්න සිද්ධියේ යැලෙන්නේ ගැටෙන්නේ නැති විදිහට. මේ අහගත්තු සම්මාදිට්ඨිය යෙදෙනවනේ කොහෙද? සම්මාදිට්ඨිය යෙදෙනවනේ දකින ආරමුණේනේ. හරි. සම්මාදිට්ඨිය කියලා කිව්වේ ඇත්ත ඇති හැටි දකින්නෝනේ. ඇලෙන සැපසහගත දෙයක් වුණත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. දුක්සහගත දෙයක් වුණත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ යා. උපේක්ෂාසහගත දෙයක් වුණත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. සැප වේදනා උපදින තැනත් දුක් වේදනා උපදින තැනත් උපේක්ෂා වේදනා උපදින තැනත් තුන් තැනදිම එයා සිහි කරන්නේ ඇත්ත ඇති හැටි. සති සම්පජාන. ඇත්ත ඇති හැටි සිහි කරලා උපේක්ෂායි දැන්. උපේක්ෂාවේ උපේක්ෂයි ලෝකයට ප්‍රියාරමුණු උපේක්ෂයි අප්‍රියාරමුණු උපේක්ෂයි. එයාට තුන් දැනදිම උපේක්ෂයි. උපේක්ෂාවෙත් උපේක්ෂයි. සැප වේදනාවෙත් උපේක්ෂයි. දුක් වේදනාවෙත් උපේක්ෂයි. එහෙම වෙනකොට එයාට අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයක ඉපදිලා තියෙනවා. දකින දෙයි දෙහි සැප වේදනාවෙත් එයා උපේක්ෂයි නම් ලෝභය පවතින්න හේතුව නැහැ. දුක් වේදනාවෙත් උපේක්ෂායි නම් ද්වේෂය ඇති වෙන්න හේතුව නැහැ. උපේක්ෂා වේදනාවෙත් උපේක්ෂායි නම් ඇත්ත දකින්නවා නම් මෝහය ඇති වෙන්න හේතුව නැහැ. සැප වේදනාව උපදින තැන, දුක් වේදනාව උපදින තැන, උපේක්ෂා වේදනාව උපදින තැන ඇත්ත ඇති හැටි දකින්නකොට නුවණින් ඒ හේතුයෙන් එයාගේ මනස තුල ලෝභ දේශ මොහ නැහැ. ලෝභ දේශ මොහ නැහැ කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසලයක් තමයි මනසේ තියෙන්නේ. ලෝභ නැති බව, ද්වේෂ නැති බව, මෝහ නැති බව. එහෙම වුණාම හැම වෙලාවෙම අලෝභ අද්වේෂ අමෝහ මානසින් වෙන්නේ කයින් වැරදි වෙන්නේ, වචනින් වැරදි වෙන්නේ, හිතින් වැරදි වෙන්නේ. රහතන් වහන්සේ නැත්තම් දහම කැතරුණු පුද්ගලයා කියලා බලා ගන්න තියෙන කයින් මේ වගේ වැරදි ටික කරන්නේ නැති කෙනෙක් බිහි වෙලා ඇති. මේ දර්ශනයේ ප්‍රතිඵලය කියන්නේ මේම කෙනෙක් බිහි වෙලා දකින අරමුණේ වැරදි තාම දෝෂේ තියෙනවා කියන එක ලැබෙන ප්‍රතිඵලය තමයි මෙහෙම වැරදි